ஹரியான அண்ணா ஹரிக்கியா அது
ரவி மகத்தியா மத තියෙන කාරණයක් දැනගන්න දැන් නිරෝධ ඥානය ආවට පස්සේ කෙනෙක්ට කරන්න තියෙනා නම් කරන්න තියෙන්නේ මරණය ගැන විතරයි නේදකොට ඒ කියන්නේ ඒකමයි ශාන්ත ප්‍රණීත විතරයි වගේ එක වැරදි කතාවක් දෙකට
වැරදි කතා නෙමෙයි ඉතින් බුද්ධ දේශනාවන්නේ නේද මෙහෙම ශාන්තයි මෙහෙම ප්‍රණීතයි ඒතං සන්තං ඒතං පනීතං යදිදං සබ්බ සංකාර සමතෝ සබ්බ උපදී පටිනිස්සග්ගෝ අනාත්තයෝ විරාගෝ නිරෝධෝ නිබ්බාන ඒ හැබැයි නිවන මේ වගේ වෙන්න ඇති කියලා ඉතින් ඒක ඒකත් අපේ මස්කමට මන්්‍යනාවක් විතරයි ඒකත් මතක තියාගෙන
මූලතණ්හාව ඇති වෙන්නෙම ඉතින් මමත්වයට කියන්නේ මට තියෙන කැමැත්තට කියලා නේ වචනෙට නෙමෙයි දැන් මේක හොයා ගන්න ඕනේ ලෝකේ බොරුව දුකේ දුක ඒ කතන්දර හොයලා එනකොට අන්තිමට නවතින්නේ මගේ තනින් නෙමෙයි දැඩි වල්ලගෙන ඉන්නේ මමනේ පේන්නේ නැති වුණාට.
ඔව්.
එතකොට ඒක බොරුයි කියලා තේරෙන ඥානයාවට පස්සේ කෙනෙක්ට සැපම දේ මරණය විතරයි.
මරණය කියන්නේ මොකද්ද? ඒක තමයි අපි මේ ඊයේ දවස් දෙක තුනේම කතා කළේ. දාපි මරණය කියන එකක් අපි බාර අරන් තියනවනේ. ශරීරයේ බිඳී යෑම නැත්නම් ස්කන්ධයන්ගේ බිඳී යෑම. නේද? මරණය කියන එකක් පනවගෙන තියනවනේ.
ආයතන වල මරණය මම කියුවේ.
හරි මොකකින් හරි ඉතින් ආයතන වල මරණය කියන්නේ මොකද්ද? අදහස් වෙන්නේ
ආයතන සංසිඳලම යාම.
ඒ කියන්නේ තියන ආයතන නැති කරලා ඒක නේද මරණය වෙන්නේ. මරණය කියන එකේ අදහස. නේද? කියන්නේ මරණයක් කතා කරන්න බෑ දෙයක් නැතුව. ආයතනවල මරණය කියලා කියන්න වෙනවනේ. නේද?
ඔව්. ඔව් කතාව දෙන්න එහෙම. ඔව්.
ඒ කියන්නේ මරණය කියන එකට අර්ථයක් නැහැ ඒක මොකක මරණයද කිව්වේ නැත්තම් හරි
ඒක හරිද
එතකොට දැන් ආයතනවල මරණය කියමුකෝ ආයතනවල මරණය කියනකොට ආයතන ටික උපද්දගෙන නේද ආයතන නිරෝධ ධර්ම කියලා දැකලා නැහැනේ
ඒ පැත්තෙන් කතා කරොත් එහෙම තමයි මම කියන්නේ ආයතනේ බොරුව තේරුණාට පස්සේ කාවක් වගේ එකක් මම අහන්න try කරේ.
ඔව්. එයාර වතුරේ බල්ලාගේ මරණය වගේ. ඒ වතුරේ බල්ලා හිටියේ නැත්තම් හොඳයිනේ. දැන් වතුරේ බල්ලා හැදෙන්නේ අවිද්‍යාවෙන්. අවිද්‍යාව නැත්තම් බල්ලට හිතෙන්න පුළුවන් මේ බල්ලා ඉන්නකන්නේ කරදරේ. ඕකයි ඉන්නවද නැද්ද කියලා හරි බලන්න ඕනේ. ඕවා හිතේ නැත්නම් හොඳයි නේ කියලා හිතන්න පුළුවන්. නේද? අනේ ඒ වගේ අදහසක් නේද අපි මරණය කියනකොට කියන්නේ. කියන්නේ තව විදිහට කිව්වොත් ඔය ඇති දෙයක් නැතිවීම කියන අදහසනේ. මරණය කියන්නේ හටගත්තු දෙයක් නැති වෙනවා
මම කියුවේ ඇත්තටම හටගත්තු නැති දේ නැතිවීම ගැන කියන්නේ
නැති වෙන්නේ මොකටද
නැති වෙනවා කියන්න මට තේ වචනයක් එන්නේ නැහැ මේ කල්පනා කරනවා
තමයි. ඒක තමයි තේරුම් ගන්න ඕන. ඒ කියන්නේ මරණය කියන එකට අර්ථයක් නැති වෙනවා. ඒ කියන්නේ මරණය ඉක්මනවා කියන එක. මරණය තියෙන්නේ දෙයකට සාපේක්ෂව නේ. ඉතින් දෙයක් පිටියේ නැත්තම් මරණය කියන එකට ඒ තේරුමක් දෙන්න බැරි
වෙනවා. ඔව්.
මරණය කියන්නේ මොකද්ද
කියලා?
එතකොට පේනවාද ඔය මරණය කියන එකත් සංකතයි ප්‍රතිචසම්පන්නයි අවිද්‍යා ප්‍රත්‍යයෙන් කියලා.
ඒක තේරෙනවා මට. ඒක තේරෙන එක කියාගන්න කියන්නේ තෝ මම මේ දඟවන්නේ.
ඒ මරණය කියන එකත් ලෝකේ ලෝකෙටයි ති. ලෝකෝ දර්ශනයේදී ඒකත් ඉක්මවා යනවා. ඒ ප්‍රශ්නෙට තේරුමක් නැති වෙනවා. ඒ කියන්නේ මරණය කියන එකත් අවිද්‍යා ප්‍රත්‍යයෙන් කියලා හිතන්නකෝ. සංකතයි පටිච්ච සම්පන්නයි අවිද්‍යා ප්‍රත්‍යයෙන්. ඒ කියන්නේ වතුරේ බල්ලා වගේ තමයි මරණය කියන එක. ඒකයි මේ මරණය කියන්නේ ජාති ධර්මයක් කියලා කිව්වේ. හටගත්ත ස්වභාවය. හරි. ඒ හටගත්තේ කොහොමද කියලා අපිට පේන්නේ නැති එකයි ප්‍රශ්නේ. අපි මරණය කියන එක පිළි අරන් ඒකේ ජීවත් වෙනවා. ඒ නිසා තමයි මරණ දුක තියෙන්නේ. මරණය කියන්නේ ලෝකේ කියලා තේරුම් ගන්න. ලෝකෙන් එතර වෙන දර්ශනයේදී එයා වේදෙන් නිරෝධ ධර්මයක් එච්චරයි කියන්න තියෙන්නේ. නිරෝධ ධර්මයක් කියන්නේ මොකද්ද? ඉපදිලා නැහැ, හටගෙන නැහැ. මරණය කියන එක ඉපදිලා නැහැ. දැනට අපි ඉන්නේ මරණය කියන එක උපද්දගෙන. ඒ නිසා තමයි මරණ දුකයි.
ඔව්.
ඒ පේනවාද? මේ මරණය කියන එකත් සංකතයි පටිච්ච සමුප්පන්නයි අවිද්‍යා ප්‍රත්‍යයෙන් කියන එක. ඒ ලෝකෙට ඇවිත් ඕනම දෙයකට ඕක තමයි පොදු. පොදු ධර්මතාවය. ඕක අපිට පේන්නේ නැති එක තමයි මේ ප්‍රශ්නේ. හිතා ගන්න පුළුවන් නේද? තාපේ නිරෝධ ධර්ම ගැන කතා කරන්න බැහැ නිරෝධේ. දැක්කට පස්සේ මේ මොන මොඩ වැඩක්ද කරන්නේ කියලා පේනවා. ඒ නිරෝධයේ තේරුම් ගැනීම මත තමයි මේ ඥානෙ එන්නේ. ඒ නිරෝධය කියන්නේ අනුත්පාද බව. හටගෙනම නැති බව. හටගෙනම නැති දෙයක් හදාගෙන ඉන්නේ අපි මේ දුක් විඳින්න.
අනිවාර්යයෙන්.
ඒ නිසා තමයි අර දැන් මරණය කියන එක දුකක්. ජාති ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේය දුක්ඛ දෝමනස්ස උපයාස ඔක්කොම මේ ලෝකෙට ආйти ඒවා හදාගත්තු ඒවා ඇත්ත තත්ත්වේ නිකෝදා කියන්නේ ඒක තමයි අවිද්‍යාව කියන්නේ නොදන්නකම නේද ඇත්ත කියන්නේ යථාභූත ස්වභාවය නොදන්නකම පැහැදිලි ඇති මේ ධර්මතාවය අනිත් අයට ඒක මොනවා හරි ගැටලු තියෙනවා
රවි මහත්තයා මේ එතකොට දැන් අපිට මරණය පිළිබඳ මරණය ලෝකයට අයිති නිසා දැන් ඇත්තටම පරිනිර්වාණය කියන්නේ මොකද්ද අර මේ මම වැඩිම හිතුවේ දැන් යමක හාමුදුරන්ට ඇති වුණානේ මිත්‍යා දෘෂ්ටිය රහතන් වහන්සේ ඔව් මේ මරණින් මතු උපදින්නේ නැහැ කියලා
ඔව්
අපි ඒ ප්‍රකරණය තුල කොහොමද පරිනිර්වාණය තේරුම් ගන්නේ
ඔව් දැන් ඒ කතාවම මරණින් මතු උපදිනවද කියන්නේ අදාළ වෙන්නේ මරණයක් තිබුණොත්නේ. මරණය ලෝකෙට අයිති.
ඔව්.
උපදීමත් ලෝකෙට අයිති. ඔව්. ඔතේ ඒ ජාතිය මොකද්ද කියලා හොයාගෙන ගියොත්, උපදීම මොකද්ද කියලා හොයාගෙන ගියොත් ඒකත් නිරෝධ ධර්මයක් කියලා පේනවා මේ අපේ විද්‍යාවෙන් පද්දවටත් කියලා.
ඔව්.
ඒකත් ඒ කියන්නේ ලෝකෙට අයිති හැම එකක්ම අර සංකතයි ප්‍රතිච්ඡ සම්පන්නයි අවිද්‍යා ප්‍රත්‍යයෙන්.
ඔව්. නේද පත්නේ කියන එක අපිට පුළුවන් ද මේ පරිනිර්වාණයේදී අතරම දැන් මේ අර අවිද්‍යායත්තේ වාසේස විරාග නිරෝධු වෙනවා වගේ අවිද්‍යාවේ නේද? එතකොට සංසාර නිරෝධය. ඒ කියන්නේ සලායතන නිරෝධයක් හැටියට තමයි
ඒකම පරිනිර්වාණය.
ඔව්.
විහිතන මඤ්ඤණාව නෙවෙයි.
නෑ. ඔව් ඔව්.
ඒ නිසා තමයි අර බුදුරජාණන් වහන්සේ පිරිනිවිලා පිරිනිවීම පිණිස දහම් දේශනා කරනවා කියන්නේ.
ඔව් ඔව් ඔව්.
ඒක කියනකන ඔබතුමාට මතකද දන්නේ?
ඔව් පරිනිබ්බුතෝ සෝ භගවා පරිනිබ්බානාය ධම්මං දේශේති කියලා දෙන්නේ.
අන්න හරි.
ඔව්.
දැන් ඒක තේරුම් ගන්න බැහැනේ දේසි.
ඔව් ඔව්.
පිරිනිවිලා කොහමද දහම් දේශන්නේ?
ඒකයි
ඔය පරිනිබ්බාණය කියන්නේ මේ බුදුහාමුදුරුවෝ දේශනා කරලා තියෙන එහෙමයි තමයි.
මේ මට මේ තව දෙයක් ඔබතුමාට කියන්න තියෙනවා. දැන් අර දැන් මේ පරිස්සම් අපිත් අර දැන් මමත් දැන් අපි අර ආයතනයක ඉපදීම නැතිවීම Nirodha හැටියට ගොඩක් කල් හිතුවා. දැන් මේ පටිච්චසමුප්පාදයේ අර දැන් නාම රූප පත්‍ය සලායතනං කියලා ගන්න නිසා. ඒ කියන්නේ දැන් අතන නාම රූප පත්‍ය ආයතනං කියලා ගත්තනම් අපිට ඔන්න ආයතනයක ඉපදීමක් කියලා කියන්න පුළුවන්. ඔව්. දැන් අර ෆෝන් එකේ මුළු සහයම කියනවා කියන එකට හොඳ සාධකයක් තමයි දැන් නාම රූප පත්‍ය සලායතනං කියන එක නේද? ඒ කියන්නේ ඔව්. ඒ කියන්නේ ආයතන අයම අර ප්‍රමුඛ හෝ අප්‍රමුඛ වශයෙන් තියෙනවා අවිද්‍යාව තියෙන තුරු නේ.
ඔව්. අවිද්‍යාව තියෙන තුරු ආයතන හයම තියෙන ඒක ගැලපෙන හොඳට නාම රූපච්ඡ සලායතන.
ඔව් 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 ඔව්.
නාම රූපච්ඡ ආයතනං කියලා නේ කියන්නේ නේ.
අන්න හරි. ඔව් ඔව් ඔව්.
ආ. ඒක හරි ඔබතුමාගේ අදහස.
ඔව්.
ඒක තමයි පටිච්ච සමුප්පාදෙට හොඳට ගැලපෙන්න ඕන දහම ඒ දැක්කන.
හ්ම්.
වචනයක්වත් වෙනස් කරන්න බෑ.
ඔව් ඔව් ඔව්. ඔව්. දැන් තවදුරටත් මම හිතපු දෙයක් තමයි දැන් ඇත්තටම දැන් මේ අපිටම දැන් කෙනෙකු සත්‍ය ඥානය සහ කෘත්‍ය ඥානය අතර තියෙන මේ කියන්නේ යම් කිසි අනේ දාර අපේ සාමිනාසගේ ඒ අතරම අනුත්පාද නිරෝධය කියන එක හරි අනුත්පාද නිරෝධය කියන එක ඒක ආර්ය දර්ශනයේම මේ ආර්ය ඥානයක්මයි. එතකොට ඒ ආර්ය ඥානය තුල අපි අර කෘත්‍ය සහ කෘත්‍ය ඥානයේ මේ සඳහා දැන් අතරම සීක පුජ්‍යලේකුට සිද්ධ වෙනවනේ සත්‍ය ඥානයෙන් කෘත්‍ය ඥානය සඳහා. දැන් කියන්නේ අතරම ඒ කියන්නේ අර කියන්නේ සීල සූත්‍රයේ කියන්නේ ඉතින් මේ උපාදානය ආයතනයන්ගේ උපාදානය මේ දැලීමම තමයි ඒ කියන්නේ පංච උපාදානස්කන්ධේ දුක වශයෙන් මේ වශයෙන් දැකීම තමයි එතකොට ක්‍රියාව වෙන්නේ නේද? එතකොට එතකොට මේ ක්‍රියාව කොහොමද ඇත්තටම දැන් කියන්නේ දැන් ලෞකික සීමාව සහ ලෝකෝත්තර සීමාව තුළ දැන් ඇත්තටම අපිට ඇත්තම ලෞකිකවනේ වඩන්න වෙන්නේ දැන් මේ හිතලා බැලුවහම මේ ආයතන කියන්නේ අපේ මේ ඉන්ද්‍රිය තුලින් තමයි අතීන්ද්‍රිය මේ තත්ත්වයට යන්න වෙන්නේ. එතකොට ඉන්ද්‍රිය නේද, කියන්නේ අත්‍රම සිත, සිත හරහා දැන් අත්‍රම දැන් ප්‍රඥාව කියලා කියන්න පුළුවන්. එතකොට විදර්ශනා නුවණ කියලා කියන්නේ ප්‍රඥාව. එතකොට ඒක ඒක අත්‍රම අතීන්ද්‍රිය ඉන්ද්‍රිය ඉන්ද්‍රිය හයම ඉක්මවාපු තත්ත්වයක් නේද. එතකොට මේ එතකොට කියන්නේ මේ කෘත්‍ය ඥානය සඳහා අර අර කියපු විදියට ආයතන හයේ සීමාවෙන් කෙනෙකුට දෙයක් කරන්න බෑ කියන එක එතනම එතනම ඔප්පු වෙනවා නේද?
එක්ක සුනිල් මහත්මයා මට මේ අද හිතුණ එකක් ඇත්තටම මේ සාකච්ඡාව කරද්දිම හිතුණ එකක් තමයි අර මම ඉස්සෙල්ලා කිව්වේ මේ ඉමස්මින් අසති දන්නා හොති ඊළඟට ඉමස්ස නිරුද්ධා ඉදන් නිරුද්ධති කියන්නේ ඔය මග්ගේ ඥානය වගේ එකක් කියලා මට
හිතෙනවා. ඔව්. එකනේ ඉමස්ස නිරෝධා කියලා නිරුද්ධා නෙමෙයි. ඉමස්ස නිරෝධා. නිරුද්ධ කියන්නේ past participle එක.
බොම් පින්. ඉමස්ස නිරෝධා ඉදන් නිරුද්ධති. ඒ දැන් අන්නේ නුවණ නේද මේ දැන් කෘත්‍ය ඥානය වෙන්නේ. ඒ සඳහන් එකල විස්තර කරන්න ඕන.
අන්න හරි.
ඒක මට පෙන්නන නිකන් කෘත්‍ය ඥානය වගේ කියලා. ඒ කියන්නේ නෑ ඒක නිකන් අර එනස්සින් අසති දන්න හොති කියන්නේ රහතන් වහන්සේගේ තත්ත්වනේ.
අන්න හරි. මස්ස නිරෝධා ඉදන් නිරුජ්ජති කියන එක තුල තමයි කෘත්‍ය ඥානය වෙන්න ඕනේ නේද?
ඉමස්මින් අසති ඉදන් නහෝති කියන්නේ නිරෝධේ ඥානය. අරක මග්ගේ ඥානය වෙනවා. ඉමස්ස නිරෝධා ඉදන් නිරුජ්ජති. මොකද්ද මේ චතුරාර්ය සත්‍යයට ගැලපෙනව නේද සත්‍ය ඥානෙ? ඉමස්මින් සති ඉදං හෝති කියනකොට දුක්ඛේ ඥානෙ. හරි. ඉමස්ස උපාදා ඉදං උපජ්ජති කියන්නේ සමුදේ ඥානෙ. ඉමස්මින් අසති ඉදං නහෝති කියන්නේ මේ නිරෝධේ ඥානෙ. නිරෝධා ඉදන් නිරුජ්ජති කියන්නේ මේ මග්ගේ ඥානය වගේ ගැලපීමක් කියනවා නේද?
දැන් බලන්න මේවයි තියෙන මේ මහා උද්දම මේ පරිපූර්ණත්වය නේද?
ඒක තමයි. ඒක අර සත්‍ය ඥානය කියන එකට හරියට සම්මා දිට්ඨිය කියන එකට ගැලපෙනවා ඊළඟට. ඒක තමයි මං කියේ. ඒ හතරේ එකක් හරිය අඩුණොත් ඒක වෙන්න බෑ. අර ගාම්පති සූත්‍රේ එහෙම පෙන්නන්නේ නේද? ඥාන හතරම එකට තියෙන්න ඕන. ඒක ඒ පටිච්ච සමුප්පාදේ දැකීමමයි. ඒකට ඒ දහම දැක්කා කියන එකට ගැලපෙනවනේ.
හරි.
නෝපාදි දැක්කොත් නේ දහම දැක්කා වෙන්නේ.
ඒ
දහම දැක්කා කියන්නේම ඔන්න දැන් මේ මාර්ගයට වැටුණා.
ඇත්තටම දැන් නිරෝධයේ ඥානය කියන්නේ අර අනුත්පාද නිරෝධය කියන එක ඇතුළෙම ඉතින් මේ කරුණු හතරම යම් ප්‍රමාණයකට තියනවා. දැන් සමහරලාට කෙනෙකුට ඕක ආටිකියුලේට් නොවෙන්න පුළුවන්. ඒ කියන්නේ කෙනෙකුට කියන්න බෑ. නමුත් එයා ඒ තුලින් යම් කිසි මේ ප්‍රත්‍යක්ෂ ඇති වෙනව මේ හතරම එකට නේද?
හතරම එකට. අන්න ඒකයි වැදගත්. ඒක එතකොට එක ඥානයක් එන්න බෑ අනිත් තුන අඩුවේ.
හරි.
ඒක අරකට ගැලපෙන එකත් හරි ලස්සනයි. මේ පටිච්චසමුප්පන්න බවට.
මේ ධර්මයේ තියෙන මේ නියම මේ නියම අර සන්දිට්ටික අකාලික ඔය ඉහිපාසික ඒ ලක්ෂණ ටික ඉතින් මේකේ ගැළපීම තුලම තියෙනවනේ නේද? කියන්නේ කොතනකවත් නිකන් මේ විසංවාදයක් දකින්නේ නෑ නේද? කියන්නේ
එහෙමයි. ඒකට තමයි. ඒක අර පටිච්ච සමුප්පන්න අංග 12ම දැන් අර විදිහට ගැලපුණාම ඒ සංකතයි පටිච්ච සමුප්පන්නයි අවිද්‍යා ප්‍රත්‍යය. ඔව්.
මොකද
ඒ 12ම ලෝකෙට කියන්නේ ලෝකෙනේ ඔය.
ඔව්. ඔව්.
එතකොට මං හිතන්නේ අර ඒවයි කිසිම නොගැලපීමක් එන්නේ
නැහැ.
අර මුලින් ඉඳන් ඇහුවේ අර ජාති පත්‍ය ජරා මරණං කියන එක අපිට මේ න්‍යායට දැම්මට පස්සේ මේ නොගැලපීමක් එන්නේ නැහැ කොතනවත්.
ඔව්.
ඒකයි අර හාමුදුරුව කියපු අර ඒවා නිකන් චේන් එකක් වගේ නෙමෙයි තනි රවුමක්.
ඔව්.
තේරම විද්‍යා ප්‍රත්‍යය. දැන් මොනක් වෙන මේ තේරුම් ගන්නකොට රහතන් වහන්සේ ගැන ප්‍රශ්න එන්නේ නැහැ.
ඔව්.
අර යමක සූත්‍රය වගේ නේද?
ඔව්.
රහතන් වහන්සේ මරණින් මතු ඉන්නවද නෙමෙයි මේ මොහොතේ රහතන් වහන්සේ ඉන්නවද කියන එක.
ඔව්.
සාරිපුත්ත අඳුරේ ඒක විස්තර කරන්නේ.
ඔව්. ඔය කොයි රහතන් වහන්සේ ගැනද කතා කියවිගෙන අහනවා නේද?
ඔව්. ඔව්. يعني ඒ රහතන් වහන්සේ පැනෙව්වේ රූපය නිසාද?
ඔව්.
හේතන නිසාද, සංඥාව නිසාද, සංකාරය නිසාද, විඥානය නිසාද?
ඔව්.
එකකටවත් මේ උත්තර දෙන්න බැරි වෙනවනේ.
ඔව්. ඔව්.
ඒ වෙන වෙනම විස්තර කරලානේ අහන්නේ.
ඔව් ඔව්. එතකොට ඇත්තටම මේ ආයතන හයේ නිරෝධයම නිරෝධයම තමයි නිවන්නේ. අර අර මේ තන් සන්තං ඒතම් පනිතා යදිදං සබ්බ සංඛාර සමතු සබ්බූපදී පටි නිස්සග්ගෝ නේද?
ඔව්. සබ්බ සංඛාර සමතෝ කියන එක දැන් ඔතන ගැලපෙනවනේ.
ඔව් ඔව් ඔව්.
පංච උපාදානස්කන්ධේ එකක්වත් සකස් වෙන්න බෑ සංඛාරනේ ඒවා.
ඔව්. ඒ
සංඛාර ප්‍රම සමතේ වෙලා.
ඔව්.
ඒතන අර විඥාණය උපදින්නත් දැනේ එතකොට.
ඔව්.
විඥාණය කියන්නේ සංඛාරයක්.
ඔව්.
අවිද්‍යාවෙන් කරපු සංඛාරය.
නෑ නෑ ඉතින් ඇත්තම මොනතරම් මේ වාසනාවක්ද මේ වගේ දෙයක් මේ සාමාන්‍යයෙන් හිතන්නවත් හිතන්නවත් දැන් නේද? කියන්නේ මෙතන මම තැනකවත් නැහෙනේ මේ විසංවාදයක් කියන්නේ මේ භාෂා වචනිකවත් නේද? අර දැන් මම මේ නිතර මේ අර අභිඤ්ඤයං අභිඤ්ඤාතං භාවේ තබ්බංච භාවිතං පහතබ්බං පහීනං කියන එක මම කල්පනා කරා ගොඩක් කාලයක්. මොකද මේ ඇයි මේ පහීනං කියලා කියන්නේ? මොකද මෙතන දැන් අනිත් ඒ ඔක්කොම ඇක්ටිව් වෙලා ඉන්නේ කියලා තියෙන පජ මේ පජහති කියලාත් වචනයක් තියෙනවා පාළියේ. බුදුහාමුදුරනේ කියන්න තියෙන්නේ පහතබ්බං පජහිතං කියලා. නමුත් නේ පහතබ්බං පහීනං කියලා කිව්වා නේ.
ආ. ගහණය වෙනවා නේද?
ඔව්. ආන්න හරි. ඔව්. ඉතින් දුක්ඛ සමුදයං අනිය සත්‍යම් පහීනන්ති මේ ධික්ඛවේ කියන නිසා පජහිතං කියලා කියන්නේ. ඒක හරි. කියන්නේ මේ බොහොම කියන්නේ භාෂාව කියන අනිත් අර තියෙනවා දැන් සච්චිකාතබ්බං සච්චිකතං කියලා කියනවා. ඊළඟට භාවේතබ්බං භාවිතං කියනවා. හැබැයි පහතබ්බං පහීනං කියලා කියන්නේ නේ.
يعني ප්‍රහාණය කරන්න නෙමෙයි ප්‍රහාණය වෙනවා නේද?
අන්න හරි. ඔව්. ඒ කියන්නේ මේ ප්‍රඥාව එනකොට දැන් අපි මේ හදන්නේ බලෙන් ප්‍රහාණය කරලා මාර්ගඵලයට ගන්න නේ නේද?
ඔව්. එතකොට මේ පටිච්ච සමුප්පන්න ന്യാයම තේරුම් ගැනීමයි අවශ්‍ය වෙන්නේ.
ඔව්. ඔව්.
එතකොට පැහැදිලි වෙනවා නේද? පටිච්ච සමුප්පාදය දැක්කනම් දහම දැක්කා කියන තැන.
ඔව් ඔව් ඔව්. ඒ කියන්නේ
කොතෙන්කවත් ඕක කියලා නෙනේ.
ඔව්. ඒ කියන්නේ මෙහෙමද දැන් අඳුර තියෙන තැනට එළිය වැටුණාම අඳුර අයින් කරන්න දෙයක් නැහැනේ. එළිය වැටීමම තමයි නේද? ඒකෙන්මයි අඳුර අයින් වෙන්නේ.
ආ ආ. එකකට හරි ප්‍රශ්න අහන්න තියනවා නම් අහන්න මොනවා හරි.
එනම් බොම් පින් සිදු වෙච්චාවේ.
හොඳයි. තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි.
රවි මහත්තයා.
ඔව්.
පොඩි ප්‍රශ්නයක් තියෙනවා අහන්න හදන්නේ. දැන් මේ අර ලෝක ධර්මතාවයන් පිළිබඳව සංකතයි පටිච්ච සමුප්පන්නයි ආදි වශයෙන් ගෙන් කය ධම්මයි වය ධම්මයි විරාග ධම්මයි නිරෝධ ධම්මයි
කියනවනේ. ඔව්.
එතකොට නිරෝධ ධම්මයි කියන එකට ඔබතුම දුන්න අර්ථකථනයක්.
ඔව්. අනුපාද.
ඒ කියන්නේ වාගේ කතාවක්.
ඔව්. අනුපාද කියන එක ඉපදිලා නැහැ.
එතකොට කය ධම්මම් වය ධම්මම් වෙන්නේ කොහොමද? ඇති වෙලාම නැහැ කියන වාගේ හැඟීමක් ගත්තොත්.
ඔව්. ඒ වයි ඇත්තටම ඔය දැන් ඒවා විස්තර කරපු තැන් බලනකොට දැන් අපි හිතන අර ලෝකෙට අයිති ඇතිවීම නැතිවීම කියන එකට වඩා ගැඹුරු තේරුම් තියෙනවා.
හ්ම්.
දැන් එකක් තමයි ඔය වය ධම්ම මේ කද්දර වය ධම්මා සංඛාරා කියලා එහෙම කියන්නේ.
ඔව්.
උපාදවය ධම්මිනෝ නේද?
එහෙම.
වය ධම්මා සංඛාරා කියනකොට මොකද්ද හිතෙන්නේ?
සංඛාර වැය වෙලා යනවා වගේ කතාවක් තමයි මේ සංඛාර දිගට තියෙන එකක් නෙමෙයි කියනවා වගේ කියෙම්මකුත් තියෙනවා.
ආ සංඛාර වැය වෙලා යනවා වගේ.
එහෙමයි.
දැන් සංඛාර කියන එක වය ධම්මා කියන එකෙන් නවත්තලා බලන්න. වය ධම්මා සංඛාරය තමයි විස්තර
කරන්නේ.
ඔව් ඔව්. අපට සංඛාර කියන්නේ මේ සකස් වෙන ඉවර නෙමෙයි සකස් වෙන ගතියම.
සකස් වෙන ගතිය.
ඔව්.
හ්ම්.
දැන් හිතන්න එක හරි අමාරුයි වචන වලින් කියන්න. අර දැන් වතුරේ බල්ලා සකස් වෙන ගතියක් තියෙනවනේ.
ඔව් ඔව්.
බල්ලා ගැන නෙමෙයි කියන්නේ. බල්ලා හැදෙන ගතියක් තියෙනවනේ. අවිද්‍යාව. ආන්න ඒ ගතියම.
ඔව්.
ඒකම නිකන් වෙන්න බැරි එකක් වගේනේ. يعني මොහොදකම මතනේ ඕක වෙන්නේ නේද? සකස් වෙන.
එතන බල්ලා වතුරේ ඉන්න බල්ලා සකස් වීම ඒක පොදු ධර්මතාවයක් නේ. දැන් අපි උනත් අපි මේ වතුරට වී බැලුවොත් අපේ ඉමේජ් එක පේන එක. හැබැයි අපි ඒක ඇත්ත කියලා බාර ගන්න නැතිකම තමයි අවිද්‍යාව නැතිකම කියන්නේ. සහසීම
අපිට තියෙනවා නේද? පොදුයි නේද? ඒක ඒ උපමාවේ අදහස ගත්තේ නැහැ.
හරි හරි ඒක හරි අර ඒක බාර ගන්න නැතිකම නෙවෙයිද? ඇත්තටම එහෙම ඉතියක් සිද්ධ වෙන්නෙම නැහැ කියන එකද?
සිද්ධ වෙන්නෙම නැහැ කියන එක මම අදහස ගන්නවා.
හා
කියන්නේ අපි දැන් ඡායාව පේනවා කියන මට්ටමින් ඒක ගන්න එපා.
ඔව්
ඔව්. දැන් අපිට ඡායාව පේන්නේ වතුරේ බල්ලෙක් හදනවා වගේ තමයි.
ඔව් ඔව්. හැබැයි අපි ඒ වතුරේ අපිට පේන එකත් එක්ක අපි ඉති ගනුදෙනුවක් හදාගන්නේ නැත්තේ අපේ අවිද්‍යාව නැති හින්දානේ.
නෑ ඒ જાති දෙකක් දැන් පේන එකෙන් දෙයක් හදා ගන්න ඇති එකයි පේන එකයි කියන පේන මට්ටමමයි කතා කරන්නේ දැන් පේන මට්ටමම බොරුවා
ඔව්
ඔව් එහෙනම් ඒකයි පෙනීම කියන එකටම නැතිවි පෙනුන දේ නෙවෙයි
ඔව්
පෙනීම මතනේ පෙනුන දෙයක් පනවන්නේ එන දෙයට ඡායාවක්වත් දාගන්න එපා. ඒ කියන්නේ ඒකට බාහිරේ පැන වෙනවා.
ඔව් ඒකයි.
පෙනීමම කියන සිද්ධියන්නේ ඒකයි ඒක ඒ සංඛාර කියන්නේ. එන ගතියම.
ඔව්.
එන ගතියම වය දකින්න ඕන. දැන් පෙන අපිට වෙන්නේ අර පෙනුන දේ වය දකින්න මියන්නේ.
ඔව් ඔව්.
එහෙම නැතුව හිතන්නේ තේන ගතියෙම උදේවය. ඒ සංකාර කියන ඒ ගතිය තේරුම් ගත්තහම තමයි ඕකේ අර ටිකක් වෙනස් අර්ථයක් පේනවා. ඇති වෙන එක නැති වුණා කියන එකනේ. නැත්නම් ඇති වුණ දේ මේ වෙලා යනවා කියන එකනේ.
ඔව්.
ඇති වෙන කලින්ම ඒ ඇති ක්‍රියාව මල්ලන්න ඕන. ඒ ක්‍රියාව. ඒ ක්‍රියා ගතියමයි සංකාර කියන්නේ. අන්න ඒ ගතියක් මේ මේ අවිද්‍යා ප්‍රත්‍යය.
ඔව් ඔව්. හයි. හයි ඒකයි
බලෝ පිළිගන්නවා. එතකොට එතනත් අර අනිත්‍ය සංඥාව තියෙන කතාව මේ අනිත්‍ය සංඥාව මේ නූපදිච්ච දෙයක් මවඩකමට උපද්ද ගත්තා කියලා දකින්න.
ඒකයි ඒකයි.
එතන දැම්මනම් මං හිතන්නේ ඕකේ අර මේ ලෝකෝත්තර අර්ථයේ තේයි. ඒක හරි අමාරුයි මේ. වචන වලින් කියන්න ගියාම අර ලෝකෙට අයිති තේරුමමයි ගන්නෙ.
ඒකට ඔය අපි
තේරුම් ගත්තොත් ඒකේ බලන්නේ සකස් වෙන ගතියම ඒක බලන්න.
හරි
හරි
හරි හරි ඔව් ඔව් හරි 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 සංකාර පිළිබඳව
හරි හරි සංකාර තව විදිහකට විස්තර කරනවා ඒක වය ධම්මා
වය
ධම්ම සංකාර සංකාර කියන එක වය ධර්මතාවය වය ධම්මා
කොදේ වය කියන්නේ එතන උදේ වය වගේ අර්ථයක් එතන ඒ වය කියන කියන්නේ වය වෙලා යනවා එහෙම නැත්නම් නැති වෙලා යනවා වගේ එහෙම හැඟීමක්ද
ඒ උදේ කියන්නේ දැන් හට ගන්න ගතියනේ හටගත්තු දෙයට දාන්න එපා වතුරේ ඉන්න බල්ලට දාන්න එපා අස්සේන ගතියමයි උදේ කියන්නේ.
හරි හරි හරි.
ඒ සකස් වෙන ගතියම
ඔව්.
වය ධර්මය.
ඇයි ඒක වය ධර්මයක් කියන්නේ?
ඒ Nirodha arthema තමයි ඒක ඒකට කිච්චුයි. හැබැයි ඒ Nirodha කියනකට වඩා දැන් ඒ ගතිය ගැනනේ අපි කතා
කරන්නේ.
ඒ ගතියක් කියන එක පැනවිලානේ. ඒකට Nirodha නෙවෙයිනේ.
ඔව්
එදක සකස් වෙන දෙය නෙවෙයි ඈ
ඔව්
ඔව් සකස් වෙන ක්‍රියාව කියලා ගන්නද හැදෙන ගතිය ක්‍රියාව
ඔව්
අර ෆෑන් එකේ දැන් රවුම හැදෙන ක්‍රියාවක් තියෙනවනේ කරකැන එක
ඔව් ඔව් ඔව්
එන ගතියම වය ධර්මයක් ඒක නිරෝධ කියන්නේ යන්නේ ඒ ගතිය
ඔව් ඒ ගතිය ගැනම ගත්තාම ටිකක් ප්‍රශ්නේ සරල වෙනවා සුට්ටක්
අනේ ගැන කියන එකක් නෙමෙයි කරේ.
ඔව්.
ඒක නිකන් කියපය කියන වචනේ ඉතින්.
මොකද්ද?
දැන් සංස්කරණය තුලම සමා වෙන්නේ.
ඔව් ඔව්.
සංස්කරණය තුලම යම් කිසි වැයවීමක්. ඉතින් දැන් අපි තමයි අවිද්‍යාව කියන්නේ අපි වය වෙනවා කියන එක මෙහෙම ගත්තොත් යෙදවීමක්. ඒ කියන්නේ අවිද්‍යාව යෙදීම. ඒ කියන්නේ දැන් ඕනම සංස්කරණයක් තුළ යම් කිසි අපි හිතමු වැය වෙනවා කියන එක ගත්තොත් අපි අපි නිකන් සාමාන්‍යයෙන් වියදම් වෙනවා කියන අර්ථය ගමුකෝ. මේ වියදම් කියන්නේ වියදම් වෙනවා කියන්නේ ඒ අවිද්‍යාව යෙදීම. ඒ සංස්කරණය තුළම මේ හේතු ප්‍රත්‍යයන්ගේ මේ සංස්කරණය වෙන්නේ. එතකොට ඒ හේතු ප්‍රත්‍ය වැය වෙන්න ඕනේ නේද? අර අර කිව්වා වගේ මේ දෙය නෙමෙයි ඒ ක්‍රියාවලිය තුළ යම් යම් කියන්නේ අපිටම අවිද්‍යාව මේ මන් දන්නේ වෙන මොනවද කියලා කොහොම හරි ඒවයි යෙදවීමම හැටියට ගන්න බැරිද මිරල් මාත්‍ය?
අත්තන මේක මටත් අර කියා ගන්න අමාරුයි. ඒ යෙද වෙන කොහොම හරි ඒ සංකාර ගතියෙම ක්‍රම දාලා ඒක බලන්න. එතකොට අර හැදුන දෙයට නෙවෙයි සකස් වෙන ගතියෙම.
නැහැ ඉතන අර කය වය කියන දෙකම පාවිච්චි කරන දැන් කය ධම්මං වය ධම්මං විරාග ධම්මං නිරෝධ ධම්මං. එතකොට කය වය කියන එකේදි තියෙනවනේ යම් කිසි දෙයක යෙදවීමක් යම් කිසි දෙයක වැයවීමක්. මේ මම ලෝක පැත්තෙන් නෙමෙයි කියන්නේ දැන් අසත්‍යයෙන් බැලුවා. එතන අවිද්‍යාව කියන එකත් යෙදුන් නැත්නම් අර ඉමස්මින් අසති ඉදන් නොහෝති. එතකොට මේ නැත්තම් මේක යෙදුන්නේ නැත්තම් මේ වැයුනේ නැත්තම් මෙතන මේ අවිද්‍යාව උපදින්නේ නැහැ. දැන් රහතන් වහන්සේට උපදින්නේ නැත්තේ ඒ වැය නොවන නිසා කියන වශයෙන් හිතන්න බැරිද? මම මේක අදහසක් විතරයි.
තත්ත්වයේ අර නිරෝධ ධම්ම කියන එකට ඇත්තම සවි මාත්‍යා මීට පෙර දිනයක කතා කරපු එකෙන් මම ඒක මට මතක තිබුණේ. ඒකට දීපු අර්ථකථනයත් එක්ක මේ ඉතුරු දෙක තුන ඒකත් එක්ක කන්ෆ්ලික්ට් එකක් එනවද කියලා මේ හරි
නෑ. එහෙම එන්න බෑ. අර නිරෝධයෙන් තමයි ඕක තේරුම් ගන්න තියෙන්නේ. නිරෝධ ධර්මයක් සකස් ඊමට සකස්සීමට මොකක් හරි දැන ඒක ලෝකෙට අයිති වචනයක් දාන එක කියන්න බෑ. රසුමින් මහත්තයා කියන්න හැදුවා වගේ දැන් අර මොකක් හරි ශක්තියක් වැය වෙනවා වගේ මේක සකස්
කරන්න. ඔව් කියන්නේ අපිටම අවිද්‍යාව වුණත් අවිද්‍යාවත් යෙදෙන්න ඕනනේ. ඒක වැය වෙන්න ඕනේ. ඒක ඒ වගේ අර්ථයක්
ඇත්තටම ඔන්න ඔතනම තියෙනවා. මේ සුමිරි මහත්තයා අර සංඛාර දුක්ඛ කියන එක. ඒ කියන්නේ ඒ හදන එකම නිකන් මහන්තියක් වගේනේ.
ඔව් අන්න හරි. ඔව්
ඒක දැන් අපිට වෙන්නේ සුඛ වගේ. ඒ සුඛයේ තියෙන දුක්ඛය.
ඔව්
ඒ අර සුඛ වේදනාවේ දුක්ඛය දකින්න
කියන්නේ. ඔව්.
ඒ සුඛය දුකක් විදිහට දකින්න.
ඔව්.
සුඛ හුලක් විදිහට දකින්න.
ඔව්.
ඒ කියන්නේ දුක කියන්නේ හුලක්. ඒක අර අදුක්කම අසුක කියන එක උපේක්ඛාව කියන එක මොකක්ද? අවිද්‍යාව නේද?
ඔව්.
අනිච්ච විදිහට දකින්න අන්න හරි. ඒ අනිත්‍ය කියන එක දකිනවා කියන්නේ නිරෝධෙම දකින්න කියලා එක.
ඈ.
ඒ කියන්නේ අර එතන සුඛ දුක ගතිය නැති වුණා අනිත්‍ය කියන එක තමයි උපේක්ඛාව. ඒ කියන්නේ ඒ නිරෝධයම.
ඔව්.
ඒ සංඛාර ගතියම දැන් ඒක වර අපි දැන් අර ආයතන මූලික මට්ටමට දැම්මහන් දික්ක සුත මුත විඤ්ඤාත කියන්නේ මං කියන්නේ දැන් අර ඇසීමේ ගතිය කියලා කන කියන එක ඇසීමේ හැකියාව රද්දෙනින් ඒ ඇසීමේ හැකියාවමයි සංකාරය. දැන් අපිට සාමාන්‍ය කෙනාට ඒක දුක නෙමෙයි, ඒක හරි සැපයක් නේ, ඒක ඇලිලා නේ ඉන්නේ සන්නාන. යක්කුන් ලෝකේ පිය රූපං සාත රූපං නේ. ප්‍රියයි සාතයි නේද? ඒ ඒකමනේ තණ්හාව, ඉත්තේසා තණ්හාව, උපජ්ජමාන උපජ්ජය. එතකොට ඒකේ සුඛ ගතිය තමයි තණ්හාව. ඒ මොකද්ද තියෙන්නේ තණ්හා? මොකද්ද මේ රාගානුසය කියන්නේ?
ඔව්.
ඒ වගේ සියුම් තණ්හා ගතිය තමයි. එතකොට ඒකේ ඇත්ත දැක්කොත් තමයි තණ්හාව
නොයෙදෙන්නේ.
මේ චක්කුම් කියන එකේ දකින්න තියෙන ගතිය එන්නේ. ඒක අර දැන් ඔතනක් තියෙනවා, අර සංඛාර දුක්ඛයි, දුක්ඛ දුක්ඛ විපරිණාම දුක්ඛ සංඛාර දුක්ඛ. ඔය විපරිණාම ගතියට දාන්න පුළුවන් නේද ඔය ඔය කියන එක? විපරිණාම කියන එක කොහේ හරි තියෙනවා මං හිතන්නේ අභිධර්මයේ. ඒ විපරිණාම අර්ථයෙන් අපේ කවුද ඉන්දික ඉන්නා නේද? නැද්ද? ඉන්දිකට පුළුවන්ද ඒ සූත්‍රය මතක් කරන්න? වය ඥානවල නේද තියෙන්නේ? ඔය සංඛාර දුක්ඛයයි දුක්ඛ දුක්ඛ විපරිණාම දුක්ඛයි එකර සංඛාර
සූත්‍ර දානම
ඒක දානවා නම් හොඳයි. එකර අභිධර්මයේ කොටසක තියෙනව නේද කොහේ හරි? ඒකෙද පේටක උපදේශයද කොහෙද? අර මේ විපරිණාම එකයි වය එක, වය වයස්ථාන අර්ථයෙන් මොකද්ද කියන්නේ? මොකද්ද එතන?
ඔව් කයත් තේන කියලා දිනවා නේ. කයත් තේන,
තේන වයස් තේන මොකද්ද වයස් එකක්
කියන්නේ?
ඒ අර්ථයෙන් මේකයි කියලා කියන්නේ. කියලා තියෙන අපි අර බැලි වෙන සුරට.
නෑ මට මේ තව දෙයක් අර අර ඔබතුමාල අර මේ දරා සිටීම කියන එක, ඒක හරි හරි ගැඹුරු කතාවක්. මොකද අර අර මේ අර විමුක්ඛ තුන ගැන කියනකොට අපි කියන දැන් අනිමිත්ත, අපනිහිත, ශුන්‍යත කියලා. දැන් අනිච්ච කියන එක අනිමිත්ත විමුක්ඛයෙන් මේ වෙන්නේ. එතකොට අපනි අනිමිත් කියන්නේ ඇත්තම දුක්ඛ කියන එක. දැන් දරා සිටීම කියන එක හරි හරියට හරි. මොකද දැන් අපනිහිත, එතකොට දරන්න නොදැයි කියන්නේ දරන්න දෙයක් නැතෝ යෑම අපනිහිත මේ විමුක්ඛය. එතකොට අනාත්මය ශුන්‍යත විමුක්ඛය. එතකොට ඇත්තටම දැන් අර ඒ ඒ දරා සිටීම කියන එක එතනට ගැලපෙනවා. මොකද මේ දැන් දුක් කියන එක අපනිහිත ප්‍රාර්ථනාකත් කියන්නේ ඇත්තටම දෙයක් දරා සිටිනවා කියන එක. කියන්නේ දැන් දැන් දරන්නේ නැහැ කියන එකනේ. ප්‍රනිහිත
කියන්නේ අර ප්‍රාර්ථනා කරනවා වගේ අර්ථේ එනවා නේද?
නෑ ප්‍රනිහිත ප්‍රනිහිත කියලා කියන්නේ යමක් දරනවා කියන එකයි, දැරීම කියන එක. එතකොට අපනිහිත කියලා කියන්නේ දැන් දැන් දරන්නේ නැහැ.
ඔය ඔයාර්ථය ඔතනින් තමයි මට දැන් අර අර වය ධම්ම කියන එකටත් වඩා අමාරුනේ මේ කය ධම්මන් කියන එක සේවෙන් කියන තියෙන්නේ. හැබැයි ඔය දුක්ඛ කියන එකේ තියනනේ දුක දරා සිටීමේ අර්ථයෙන් ක කියන එක.
ඔව්.
මහ ප්‍රාණ ක වලට.
ඔව්.
දරා ගැනීමේ අර්ථෙත් තියනවා ක කියන එකට.
ඔව්.
එතකොට අන්න ඒකෙන් දැන් ඔබතුමා කියන එකට කය ධම්මන් කියන එකට තව අර්ථයක් ගන්න පුළුවන් ඇත්තටම. හ්ම්. දරා සිටීම වගේ. වයිතින් හරි. වචන ඉතින් අවහල් පරික්ෂණෙන් ගන්න ඕන අපිට.
නෑ නෑ උතන අපිට අර අර දැනෙන්නේ දැන් දැන් මේකේ දුක කියන එක අවසන් වෙන් දැන් අර අර අනි කියන්නේ අනිමිත්ත අපනිහිත ශුන්‍යත කියන එක දැන් අනිච්ච කියන එක අනිමිත්ත කියන්නේ අර නිත්‍ය සංකල්පය සංඥාව නිමිත්තක් නැතුව යනවා. ඊට පස්සේ දුක්ඛ කියන එක දැරීමක් නැතුව යනවා. ඊළඟට ආත්ම කියන එක ශුන්‍යස. එතකොට ඒක
ආත්ම කියලා එකක් එහෙම කතා කරන්නවත් බැහැ.
ඔව් ඔව්
ඔව්. අර්ථියන්. දැන් මම කියන එකක් කියෙදෙන්නෙම නැති වෙනවනේ.
නැන්නේ. ඔව්.
අපේ ගතියමනේ මම කියන්නේ.
ඔව්
ඔව්. අර පැවැත්ම නවතිනවා වගේ වැඩක්
නේද? අන්න හරි. ආ.
හොඳයි. ඉතින් අර ගැඹුරින් හිතන්න සාකච්ඡා වෙන්න ඕන තැන්.
ඔව් ඔව්.
හොඳයි එහෙනම් අපි අදට අවසන් කරමු නේද?
හොඳයි බොහොම පිං එහෙනම්.
හොඳයි එහෙනම් අප්‍රමාණ පිං.
එරුවන් සරණයි හැමදෙයක්ම.
එරුවන් සරණයි. එරුවන් සරණයි. එරුවන් සරණයි.
එරුවන් සරණයි.